ඔව්ති සත්‍යනායක මහත්මයා කතා කරා.
ගරු කතානායකතුමනි, අද විශේෂයෙන්ම මේ මූණ දෙන අභියෝගය ගැන වචන කීපයක් කතා කරන්න අවකාශය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අද අපි මූණ දෙන්නේ ප්‍රධාන වශයෙන්ම අභියෝග දෙකක්. එකක් මම දකිනවා විශාල දේශපාලන අරගලයක් තිබෙනවා. මොකක්ද මේ දේශපාලන අරගලය? විවස්ථා සංශෝධනයක්, ඒ වගේම විවස්ථා ප්‍රසංස්කරණය පිළිබඳව අද රටේ දැවැන්ත සාකච්ඡාවක් තිබෙනවා. දෙවැනි එක තමයි අපි මූණ දෙන මේ ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම මූණ දෙන මූල්‍ය අර්බුදය, භාණ්ඩ හිගය, ඒත් එක්ක මිනිස්සු මේ දරිද්‍රතාවෙන් දැඩි ලෙස පීඩනයට පත් වෙලා තිබෙනවා. දැන් මේ කාරණා ටික මම බැලුවා, මේ දවස් 8 වෙනි දවස අපි මේ සිද්ධි වලින් පස්සේ රැස් වෙන්නේ. මේ කාරණා දෙක විසඳා ගැනීම සඳහා අපි කිසිම ඵලදායී තත්ත්වයකට අවතීර්ණ වෙලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. හේතුව අපි හුඟක් දේවල් කතා කරනවා, හුඟක් දේවල් ප්‍රශ්න අහනවා. හැබැයි ඒ සඳහා අවතීර්ණ වීම ගැන සතුටුදායක තත්ත්වයක් ඇත්තටම දකින්න නැහැ. ඒක ගැන හරිම කනගාටුයි. මම දැක්කා ඔබතුමා ගිය දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා විශේෂ ප්‍රකාශයක් කළා. ඒ වගේම අගමැතිතුමා කළා, විපක්ෂ නායකතුමා කළා. ඒ වගේම තවත් කීප දෙනෙක් පක්ෂ නායකින් මේ ගැන අදහස් ප්‍රකාශ කළා. ඒ හැමෝම කිව්වා අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයමු කියලා. දැන් මොකද්ද මේ හොයන විසඳුමට අවතීර්ණ වෙන්න තියෙන අපේ අවකාශය? එහෙම අවකාශයක් පේන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි, රටේ අභ්‍යන්තරයේ මේ ඇති වෙලා තිබෙන මූලික අවධානය නැත්නම් මූලික කාරණාව පිළිබඳව අපි යම්කිසි ප්‍රගතිශීලී පියවරකට අවතීර්ණ විය යුතුයි කියලා මම හිතනවා. ඒත් එක්කම බලන්න අර ගෝල් ෆේස් පිට්ටනියට වෙලා මොකක්ද මේ කරන අරගලේ? ඔවුන් කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනේ. මේකේ කතා කරන තරුණයන් හැම කෙනෙක්ම ඔවුන් කියන්නේ මේකේ වෙනසක් ඇති කරන්න ඕනේ. මේ වෙනස ඇති කරන්නේ නැතුව රට කවදුරටත් ඉස්සරහට යන්න බෑ කියලා. ඔවුන් ඒ නිසාද මේ 13 වෙනි දවසට ගෝල් ෆේස් පිටියට වෙලා මේ ආරම්භ කරලා තියෙන අරගලයේ හරහා ඔවුන් දිනාගත්ත යම් යම් දේවල් තිබෙනවා. දැන් බලන්න ඔවුන්ගේ අරගලය නිසා තමයි කැබිනට් මණ්ඩලයට ඉල්ලාස් වෙන්න සිදු වුණේ. ඔවුන්ගේ අරගලය නිසා තමයි රාජපක්ෂ පහුලේ සාමාජිකයන් සියලු දෙනා මගමැතිතුමා හැර කැබිනට් මණ්ඩල වලින් ඇමති මණ්ඩල වලින් ඉවත් වෙන්න සිදු වුණේ. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගේ අරගලය නිසා තමයි පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව මේ තියෙන තුලනය එහාට මෙහාට වුණේ. ඔවුන්ගේ අරගලය නිසා තමයි රටේ අද අලුත් කතිකාවක් ඇති වෙලා තිබෙන්නේ. මේ ඔක්කොම වෙනස් කරන්න ඕනේ, මේ 225මත් විශ්වාස නැහැ කියලා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. තමන්ම පත් කරපු මහජන නියෝජිතයන් ගැන රටේ ජනතාව කියනවා නම් අපි විශ්වාස නැහැ 225 දෙනාම ඉවත් විය යුතුයි, ඔවුන් ගැන විශ්වාසයක් නැහැ කියලා. එතන මතුවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නෙමෙයි, විශ්වාසය පිළිබඳ බිඳවැටීමක්. මේ නිසා මේක සැහැල්ලුවට ගන්න නැතුව අපි යමක් කරන්න ඕනේ. මම ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමා, ඔබතුමාගෙන් හරි මේක තවත් පස්සට දාන්න එපා. අපි ලබන සතියේ රැස් වෙලා ආයෙත් කතා කරයි මේව ගැනම, මේ ප්‍රශ්න ගැනම කියයි. ඒ නිසා තව දුරටත් පස්සට යවන්නේ නැතුව මේ ඉදිරිපත් කළ තියෙන මූලික ප්‍රශ්නේ වන විවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු යෝජනාව සහ අනිත් කණ්ඩායම් ඉදිරිපත් කරපු යෝජනා ගැන එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් නායකත්වය දෙන්න. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? තව දුරටත් පාර්ලිමේන්තුවත් විශ්වාස නැතිව ඔවුන් විවිධ දේවල් වලට ගිහිල්ලා මේ නිදහස් සාමකාමී අරගලයේ වෙන තැනකට තල්ලු වෙන්න පුළුවන්. අපි කීයටවත් අනුමත කරන්නේ නැහැ මේ කරන අරගලය යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට පත් වෙනවට. ප්‍රචණ්ඩත්වයට පත් වීම ඉතාමත් නරක දෙයක්. ඒ නිසා මේ සාමකාමී අරගලය තුලින් මතු කරන කාරණාව තේරුම් අරගෙන අපි ඒකට පිළියම් හොයන්න අඩුගානේ දැන් දවස් 8ක් අපි නාස්ති කරා. ඉදිරි සතියේ රැස් වෙන සතියේ යම්කිසි තීරණයක් රටට දෙන්න පුළුවන් විදිහට සූදානම් වෙන්න කියලා අපි ඉල්ලනවා. විශේෂයෙන්ම රට ඉල්ලන මේ වෙනස අපි ඇති කරන්න අපහසු වුණොත් වෙන්නේ කුමක්ද කියලා මම ඔබතුමාට විස්තර කරලා කියන්න ඕනේ නැහැ. ඇත්තටම දැන් මොකද රටට වෙලා තිබෙන්නේ? රට බංකොලොත්. ඒක අපි පිළිගන්න එපා. බංකොලොත් කිව්වහම අද අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි අද අපේ රටේ මුදල් තත්ත්වය අන්තිමටම බිඳුවටම වැටිලා. ඒ බංකොලොත් තත්ත්වෙන් ගොඩ එන්න මොකක්ද අපේ වැඩපිළිවෙල කියනක දැනගන්න ඕනේ. දැන් මුදල් ඇමතුමා ගිහිලා කරන සාකච්ඡාවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක, ඒවායේ ප්‍රගතිය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම අවශ්‍යයි. මොකද ඒවායේ සාකච්ඡා යන බව ඇත්ත. ඒවා යම්යම් කාරණා තාමත් එකඟතාවයක් නැති බවත් ඇත්ත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ පාර්ලිමේන්තුවට තියෙන මූල්‍ය බලය. එහෙමනම් ඒ මූල්‍ය බලය බිඳ වැටලා තියෙන විදිහක් නැහැ. එහෙනම් ඒ බලය අනුව වරින් වර මෙවැනි අර්බුදයකදී පාර්ලිමේන්තුව දැනවත් කරන එක, පාර්ලිමේන්තුවට වාර්තා කරන එක ඉතාමත් වැදගත් කාරණයක් හැටියට මම දකිනවා. ඒක මගහරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද උදේ විපක්ෂ නායකතුමාගේ කතා විදිහ එතුමා කිව්වා අපිට රෝඩ් මැප් එකක් ඕන කියලා. ඒක හරි කතා නායකතුමනි. ඒක එතුමා කිව්වත් නැතත් එහා පැත්තෙන් කිව්වත් මෙහා පැත්තෙන් කිව්වත් ඒක හරි. මොකද මෙවැනි අවස්ථාවක මොකක්ද අපේ ඉලක්කය? අපි මේ වැටිච්ච රට යලි ගොඩ ගන්න මොකක්ද අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග කියන එක රටත් පාර්ලිමේන්තුවත් දැනගන්න ඕනේ. ඒකයි මේ රෝඩ් මැප් එකක් ඉල්ලන්නේ. එතකොට ඒක අනුව අපි රට ඉස්සරහට ගියේ නැත්තම් මේ වැටිච්ච තැනෙන් තවත් අගාධයකට අපි යනවා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් කාරණයක් හැටියට අපි දකින්න ඕනේ. අද බලන්න මොකද්ද රටේ සිදුවලා තිබෙන්නේ. මේ වෙනකොට අරගලය කරන ඒ අරගලේ නියැලෙන ඒ තරුණයන් කියන එක කතාවක් තමයි ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි කියලා. ඒක උන්ගේ එකම සටන් පාඨය බවට පත් වෙලා තිබුණා. ඒක තමයි අර ගෝටා ගෝ හෝම් කියලා උන් සටන් පාඨයක් ඇතුළේ පාවිච්චි කරන්නේ. එතකොට මේ සටන් පාඨය පාරේ ඉඳගෙන කරන්න බැරි බව අපි දන්නවා. ඒක කරන්න ව්‍යවස්ථානුකූලව ගත හැකි යෝජනාව තමයි සමගි ජන බලවේගයේ හැටියට අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. එතකොට මේක අපි ක්‍රියාත්මක කරුවොත් තමයි ඒ අරගලයට යම් උත්තරයක් අපි දුන්නා කියලා ඔවුන් සෑහීමකට පත් වෙන්නේ. එහෙම නැත්නම් රට ව්‍යාකූලයි, තවත් එහෙම අරගලය යයි රට පුරා, මේවායි මහජන නොසන්සුන්කම් ඇති වෙනවා. ඒ නොසන්සුන්කම් අවසාන ප්‍රතිඵලය මොකක්ද? රට දුවන්නේ නැහැ, තවත් ආපස්සට යනවා. ඒ නිසා මේ අරගලය වෙනුවෙන් තරුණයන් මතු කළ ඒ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඒ ක්‍රියාත්මක කළ යුතු යෝජනාව අපි දැන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ගැන ක්‍රියා කරන්න. ඒ ගැන මම දැක්කා ජනාධිපතිතුමත් ප්‍රකාශයක් කළා, අගමැතිතුමත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා, විපක්ෂයත් කරනවා, ආණ්ඩුවත් කණ්ඩායම් කරනවා. ඒ නිසා මේක අමාරු වෙන්න බෑ. ඒ නිසා අපි හිතන්නේ හදිස්සි කාරණයක් ඇටියට 21 වෙනි සංශෝධනය මේ ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සහ ඒ සම්බන්ධයෙන් 19 යලි බලාත්මක කිරීමේ සංශෝධනය ක්‍රියාත්මක කරලා අපි උත්තරයක් හොයමු කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. අනිත් එක මොකක්ද මේ තත්ත්වය ගැන කියන්නේ? දෙවැනි කාරණය මම දැක්කා මේ අරගලය කරන තරුණයන් මතු කරන ප්‍රධානම කාරණය මේ රටේ යම් ආකාරයක සොරකම් සිදුවලා තිබෙනවා, ඒ වගේම වංචාවන් සිදුවලා තිබෙනවා. මේ හොරකම් වංචාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර අරගන්න. එහෙම මුදල් තිබෙනවා නම් අහපොවේ මුදල් රටට ගෙනලා දෙන්න කියලා ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම දෙයක් වෙලා තිබෙනවා නම් අපිට ජාත්‍යන්තර ප්‍රඥප්තියක් තියෙනවා, අපේ විනිමය ආඥාපනක් තිබෙනවා, අපේ 2006 2010 ඒ වෙනුවෙන් සම්මත කරපු විවිධ පනත් තිබෙනවා. එතන මේ පනත් වලට අනුව ඒවා ක්‍රියාත්මක වෙනවයි කියන සහතිකයක් ලබා දිය යුතුව තිබෙනවා. ඉතින් සමග ජන බලවේගයේ හැටියට විශේෂයෙන්ම අද උදේ විපක්ෂ නායකතුමා සඳහන් කළා වගේම අපි කියනවා මේ පිළිබඳව සමග ජන බලවේගයේ ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුවටත් අපිටත් වගකීමක් තිබෙනවා මේ පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් ඔවුන්ට දැනවත් කරන්න ක්‍රියාත්මක කිරීමේ වගකීම. ඒ වගේම දරු කතානායකතුමනි අද විශේෂයෙන්ම ඔවුන් නිලාසිතන තව දෙයක් මම දුටුවා. මේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ වත්කම් පිළිබඳව විගණනයක් කළ යුතුයි කියලා හැමතැනම කියනවා. මේක ඇත්තටම අමුතුවෙන් කරන්න දෙයක් නෙමෙයි. මේක වත්කම් බැරකම් මේ සියල්ල ඔබතුමා වෙත, ඒ වගේ ඇමතිවරුන් ජනාධිපතිතුමා වෙත මේවා බාර දෙනවා අපි. එතකොට මේ මායේ වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා පිළිබඳ ක්‍රියා කරන්න තියෙන ආයතන තියෙනවා. මේ විශ්වාසය නැති වෙලා තියෙන්නේ ඇයි? පෞගේ කාලේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග ඒවා පිළිබඳ සිදුණු අඩුපාඩුකම් නිසා තමයි මේ පිළ විශ්වාසයක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා අපි කියනවා මේ පිළිබඳව විශ්වාසය ඇති කරන පරිදි මේ පිළිබඳ පියවර ගත යුතුයි කියලා මම ඔබතුමාට මතක් කරන්න කැමතියි දරු කතානායකතුමනි. මේක එක්කෙනෙක් ගැන කියන කතාවක් නෙමෙයි. මේ 225 ගැනම එළියේ කියන කතාව. ඒ නිසා ඒක හොඳ නැහැ. ඒකයි මම මේ කිව්වේ කතානායකතුමනි. දැන් අපිට තියෙනවා ඇත්තටම බලන්න වැඩි විස්තරයක් ඕන නැහැ. දැන් මේ බරපතල අර්බුදයේ එක කෙලවරක් ජීවිතයක් අහිමි වුණා. මොකද මේ ජීවිතය අහිමි වුණේ? ප්‍රමුඛ වෙන සිද්ධිය ගන්න. මේක තව මේ අරගලයේ එක මනුස්ස ජීවිතයක් මේ නැති වුණේ. ඉතින් මේක සහැල්ලුවෙන් සලකන්න බෑ. තව විශාල ගන්නකොට තුවාල සිදුවලා තිබෙනවා. මේ සිද්ධියෙන් නිසාම රටේ තවත් අලුත් විදිහට මේ අරගල පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ එක මරණයකින් මේක අවසන් වුණාය කියලා අපිට හිතන්න අමාරුයි අනාගතේ. මේකට තව දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිද්ධිය ගැන අර ඉල්ලා සිටනා වගේ යහපත් ප්‍රියවර ගත්තේ නැත්නම් අපි විශාල අමාරු ගැටනවා. ඒ වගේම මම දරු කතානායකතුමනි බලන්න අද රටේ තත්ත්වය ගැන වැඩි යොමු නැහැ. මේ තත්ත්වේ නිසාම රටට උදා වෙලා තියෙන අමාරුකම් දැන් බලන්න ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට භාණ්ඩ මිල වැඩිවීම දරා ගන්න මම අවසන් කරනවා. භාණ්ඩ මිල දරා ගන්න බැරි තරම් වැඩි වෙලා තිබෙනවා. දැන් 2019 රුපියල් 134 තිබුණ පෙට්‍රල් ලීටරයක් අද 338යි. මේවත් එක්ක තමයි සමගාමීව භාණ්ඩ මිල තීරණ වෙන්නේ. දැන් ඒ විතරක් නෙමෙයි බස් ගාස්තු 135කින් වැඩි වුණා. මේකයි මිනිසුන්ට තියෙන පීඩනය. ඒ විතරක් නෙමෙයි පාන් පිටි කිලෝවක් රුපියල් 250ක් වෙලා පාන් රාත්තලක් 150ක් වෙලා මේවා නිසා මේ පීඩනේ වැඩි වෙලා තිබෙන. ඒ නිසා අපි කියන්න කැමති මේවා පාලනය කරන්න යම් ආකාරයක මහජනතාවගේ ජීවත්වීම පිළිබඳව යම් සහනයක් දෙන්න රටේ ආණ්ඩුවකට බැරි නම් එතන ආණ්ඩුවක් නැහැ කියලා ජනතාව කියන්න පටන් අරගෙන තිබෙනවා. ගරු කතානායකතුමනි මම අවසන් කරන්න ඉස්සෙල්ලා ඉල්ලීමක් කරන්න කැමති. මෙතන මම දැක්ක ආරක්ෂක ඇමතුමා මහජන ආරක්ෂක ඇමතුමා හිටියා. නමුත් එතුමාගෙන් මේ ඉල්ලීම කරන්න කැමති පහුගිය දවස්වල මිරිහානි ජනාධිපතිතුමාගේ නිවස ඉදිරිපිට ඇති වෙච්ච උද්ඝෝෂණ වෙලාවේ මාධ්‍යවේදීන් 10 දෙනෙකුට විතර පහර දීම් සිදු වුණා. මේ මාධ්‍යවේදීන් අතර ඔවුන්ගේ කැමරා ආම්පන්න නැති වුණා. ඒවා සමහර ඒවා පොලිසිය ගත්තා. ඒවා එකක්වත් අහපව් සපයලා නැහැ. මේ මාධ්‍යවේදීන් අතර දෙරණ නාලිකාවේ නිස්සංක වේරපිටිය අවංක කුමාර සිරස නාලිකාවේ මේ දෙදෙනාගේම කැමරා උපකරණ අහිමි වෙලා තිබෙනවා. ඒවට බරපතල හානි වෙලා තිබෙනවා. ඒවට වන්දියක් දෙන්න ඕනේ. මේ වගේම ප්‍රදීප් වික්‍රමසිංහ දෙරණ, ඒ වගේම සංජීව ගාල්ලගේ දෙරණ, නිසල් බඳුන්ගේ ඩේලි මීර, ඒ වගේම සුලෝචනා ගමගේ ලේක් හවුස්, ඒ වගේම වරුණ වන්නිආරච්චි ඩේලි මීර. ඒකෝ මේ හැම මාධ්‍යවේදියෙක්ම ගියේ වාර්තා කරන්න. ඒ සිද්ධිය පිනවද මාධ්‍ය හැටියට උන්ගේ තියෙන වගකීම ඉෂ්ට කරන්න. හැබැයි අවාසනාවකට ඔවුන්ටත් පහර දීම නිසා හුඟක් කලබල ඇති වුණා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මම අවසාන වශයෙන් උත් මේ මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ අහිමි වෙලා තිබෙනවා. පුජ්‍යලක දේවල්. ඒ නිසා ඒවට එක්ක වන්දියක් යවන්න, එහෙම නැත්නම් ඒවා හොයලා දෙන්න කියලා විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි.
ඔව් ස්තුතියි සීබී රත්නායක මහත්තයා. සීබී රත්නායක
මහත්තයා. ගරු කතානායකතුමනි, අද අපි මේ මොහොත වෙනකොට අවුරුදු 3කට ප්‍රථම අපේ දෑයන් සමුගත්ත, ඒ වගේම නැවත රුධිර ත්‍රස්තවාදය ඉස්මතු කරමින් 6 දෙනාගේ කල්ලියක් මේ රටේ සහරාන් කියන නමකින් කිතුණු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා සහභාගි වෙනකොටත්, ඒ වගේම ඉස්ටන් සන්ඩේ නැමැති දිනය සමරීම සඳහා ප්‍රධාන හෝටල්වල ඒ සඳහා අවස්ථාව සලසා දුන්න වෙලාවෙත් ඒ සඳහා ඉතින්ට කඩා පැනලා මහා ව්‍යසනයක් කරලා ජීවිත 300 ගානකට ආසන්න ප්‍රමාණයකුත් අංගවිකලයන් බවට පරිවර්තනය වුණු කට්ටියත් අපිට දායද කරලා දීලා ඒ 6 දෙනාත් ජීවිතක්ෂයට පත් වුණා. මේකට විවිධ අර්ථකථන කරමින් මෙයට විවිධ අර්ථක අර්ථකථනය දෙමින් කටයුතු කරන සමාජයක් බවට බද අපි පත් වෙලා තියෙනවා. ඒ පත් වුණ උදවියක දිහා බලපුවම එක එකගේ එක එක්කෙනාගේ පෞද්ගලික අභිමතාන්තයන් තියෙනවා. මේ පෞද්ගලික අභිමතාන්තයන් ජයග්‍රහණය කිරීම සඳහා ඒ සඳහා ක්‍රියාත්මක කරන්න යනවා. විතක කියනවා ආණ්ඩුවක් ගැනීම සඳහා ඒ කාර්යභාරය ක්‍රියාත්මක කරා කියලා. එහෙමනම් තමන්ගේ ජීවිත 6ම පූජා කරේ කවුරුත් බලයටපත් කිරීම සඳහාද කියන ප්‍රශ්නේ තියෙනවා. එතනින් පස්සේ ජීවිත 8ක් ලැබුණේ ඒ සඳහාද කියන ප්‍රශ්නේ තියෙනවා. එතනින් පස්සේ එවකට ආණ්ඩු කරපු උදවිය පාර්ලිමේන්තුවේ කාරක සභාවක් දාලා පරීක්ෂණ කරා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵලය මොකද්ද වුණේ කියනක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි පරීක්ෂණ කරනවා, මේ සඳහා ක්‍රියාත්මක වෙනවා, අර නැතිවෙච්ච 300ට ආසන්න ගානකට 278කට ජීවිතය ආයේ එන්නේ නැහැ. ඒ අයට තමන්ගේ නැති වුණු දෙමාපියා දරුවා ස්වාමියා ආයේ තමන්ට එන්නේ නැහැ. මේ ගැන පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න අපි ක්‍රියාත්මක කරත් මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන තැනට අපි සහතිකයක් දෙන්න ඕනේ. ඒ සහතිකය ලබා දීම සඳහා කටයුතු කරද්දී අපි අවුරුදු 3ක් ගිහිල්ලා මේ පරීක්ෂණ කරගැනීමේදී ඒ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේදී රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නීතිපතිතුමා ඒකට පැවතිච්ච කාල වකවානුවලදී ඒ හිටපු නීතිපතිතුමා සමාජගත කෙරුවා විවිධ අර්ථකථන. විවිධ අර්ථකථන සමාජගත කරපු නිසාම සමාජයේ විවිධ කතිකාවකට මතුවලා තිබුණා. මේ මතුවීම නිසාම අද ඒ අයට මහා ප්‍රශ්නයක් කුතුහලයක් මේ රට තුල සමාජය තුල ගැබ්බෙලා තියෙනවා. ඒ නිසා මේකට ප්‍රශ්නේ වහා විසඳීම සඳහා අපි කටයුතු කළ යුතු වෙනවා. මේ විනිවිදභාවය රටට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ සඳහා සහරාන් කොමිෂන් සභාවේ වාර්තා පිටපත් අපිට ලබා දීලා තියෙනවා. තව වාර්තා ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තව පරීක්ෂණ අවසන් නොවී තියෙනවා. මේවා කඩිනම් කරමින් අවසන් කරලා ඒ අයට ලබා දීම සඳහා අපි අතරේ අභියෝගයක් තියෙනවා. මේ අභියෝගයේ තියෙන අතරතුරේදී අද අපිට ආර්ථික අර්බුදයක් අප රට තුළ තියෙනවා. මේ ආර්ථික අර්බුදය තුළ අද අපි විවිධ පැතිකඩවල විවිධ කාරණා දිහා අපි බලමින් ක්‍රියාත්මක කරගෙන යනවා. අද මීකත දිනය. මේ මීකත දිනය තුළ සමරණ දවස ගත්තම මේ මීකත පොළ ජීවත් වෙන මිනිසුන් සතස්සේ උපාවා අද ඇන කොටා ගන්නවා. මේ ඇන කොටා ගැනීම නිසාම අපිට මීකතත් නැති වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට බොන්න වතුර ටික දෙන්නේ, පරිසරය ආරක්ෂා කරලා දෙන්නේ, ඒ වගේම හුස්ම පොදක් ගන්න ගහකොළ ආරක්ෂා කරලා දෙන තැනත් අපි නැති කර ගන්නවද කියන තැනට අපි යන කොටා ගන්නවා. ලෝකේ විශාල ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. මේ ලෝකේ ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙනකොට ඒ ආර්ථික අර්බුදයත් එක්ක දිලුඳුකම එක්ක දියුණු වෙන රටවල්, ඒ දියුණු වෙන රටවල් එක්ක ණයබර ඉතා ඉක්මනින් ආවත් ගත්තත් ඒ ණය ගෙවා ගැනීම සඳහා වසංගතයක් අපිට ආවා. මේ වසංගතය නිසාම වසංගතයත් එක්කම අපිට තියෙන ප්‍රශ්නේ තමයි උග්‍ර ආහාර හිඟයක් එනවා. මේ උග්‍ර ආහාර හිඟයක් එන නිසාමත් අපි ඒ යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕනේ. ඒ සත්‍යයට මුහුණ දෙන්න ඕනේ. ඒ සත්‍යයට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනකොට අපි අතින් වැරදුණු දෙයක් තමයි එදාත් මමත් මේ වැව්බැඳි රාජ්‍යයෙන් බත සපයනකොට බතට එළවලු සපයන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන කෙනෙක් හැටියට කාබනික පොහොර ගැන කතා කරනකොට එදා ඒකට විරුද්ධ වුණ කෙනෙක් හැටියට මම අදත් ඒ ස්ථාවරයේම ඉන්නවා. ඒ සඳහා ආර්ථික අර්බුදයක් එනවා වගේම ඒ සඳහා ආහාර හිඟයක් එනවා වගේම මේක කළ යුතු කාරණයක් නොවේ කියන තැන එදා හිටියා. නමුත් විවිධ අර්ථකථන ගෙනාවා. විරුද්ධ හේතුම් ඒ සඳහා ක්‍රියාත්මක කරා. මම කැබිනට් මණ්ඩලයේ හිටපු සමාජිකයෙක් හැටියට එදා ඒ කාරණා අපි ඉදිරිපත් කරන වෙලාවේදී කාබනික පොහොර ඉදිරිපත් කරන්න කටයුතු කරපු ආකාරය හොඳ ආකාරව දන්නවා. ඒ වගේම අපිට ලෝකෙට රටට කතා කරලා කිව්වා අපිට සංචිතයේ හාල් තියෙනවා කියලා. නමුත් අපි සංචිතයේ තියෙන හාල් ප්‍රමාණය කොතෙක්ද කියලා අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මම එදා යෝජනා කෙරුවේ අපේ ගොවි පොළවල් වල, රජයේ ගොවි පොළවල් වල කාබනික එළවලු, කාබනික පළතුරු අපි වගා කරමු. මිනිස් ජනතාවට, ගොවියන්ට අවශ්‍ය විදියට ඔවුන්ට ඒ අවස්ථාව ආහාර සැපයීම සඳහා අවස්ථාව සලසා දෙමු. වෙළඳ පොළ අපි විවෘත කරමු. ඒ විවෘත කරන වෙළඳ පොළේදී වසවිස නැති ආහාර, වසවිස නැති පළතුරු, වසවිස නැති භෝග එතන විකුණන්න පුළුවන්. ඒ සඳහා වස කවලම් කරපු නැත්නම් වස එකතු කරපු ද්‍රව්‍ය මේ වෙළඳ පොළේ තියෙනවා කියන එක කැමති කෙනෙකුට කැමති දෙයක් තෝරා ගන්න පුළුවන්. ඒ අවස්ථාව සලසා ගත යුතුයි. කොහොම වුණාට පහුවෙලා හරි ඒ තීන්දුව ගැනීම පිළිබඳව මම ගෞරවණීය ස්තුතිය පුද කරනවා. දිරියෙන් නැගිටින්න ඕන කියන එක. ඒ නිසා පක්ෂ විපක්ෂ දෙක අපි කතා කරනවා. පක්ෂ විපක්ෂත් එක්ක අපි කතා කරගෙන අපි එක එකිනෙකාට ඇඟිල්ල දික් කරලා අපි කතා කරන්න සූදානම් වෙනවා. ඒ සූදානම් වෙනකොට අද මට හාස්කමක් ඉදිරිය දන්නවා මම අවුරුදු 30කට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ වෙලාවේදී මම අහලා තියෙනවා එදා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ වගේම මේ සඳහා කටයුතු කරපු ආකාරය ඒ සඳහා ක්‍රියාත්මක කරනකොට එදා එවකට දිවංගත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය ගේනකොට එදා ඒ සඳහා ක්‍රියාත්මක කරනකොට පළාත් සභාව සඳහා ක්‍රියාත්මක කරනකොට කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ගාමිණී ජයසූරිය මැතිතුමා ඒකට විරුද්ධ වෙලා ඉල්ලාසුණු ආකාරය ඉල්ලාසලා මේ ක්‍රමය හොඳ නෑ කියන එක කතා කරා කොන්ද කෙලින් තියාගෙන. හැබැයි එතුමා ගැන අද කවුරක්වත් කතා කරන්නේ නෑ. කවුරුත් ඒ ගැන කතා කරන මාතෘකාවක්වත් වෙන්නේ නෑ. නමුත් එතනින් පස්සේ ශ්‍රී ලංකා අදහස් පක්ෂය එදායේ පළාත් සභා ක්‍රමයට ඡන්දය ඉල්ලුවේ නෑ. නමුත් ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියත් එදා ශ්‍රී ලංකා අදහස් පක්ෂයට නඩු හබ දියලා උසාවි ගෙනියලා ඒ වගේම වෙනම පක්ෂයක් තමන්ගේ දියණිය හදලා තමන්ගේ ස්වාමියත් එක්ක කටයුතු කරලා ඒ පක්ෂයේ ඒ වෙලාවේ පළවෙනි මැතිවරණයට ඉල්ලුවා. මැතිවරණයට ඉල්ලලා තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම දෝෂාභියෝගයක් ආවා. දෝෂාභියෝගයක් එනකොට මේ පාර්ලිමේන්තුවේ අපි අහලා තියෙන හැටියට පාර්ලිමේන්තුවේ සීට් වල තෙල් ගෑවා කියලා කිව්වා. ඊළඟට චොපර් එකක් ගිහිල්ලා රටවටේ අබබෙදුවා කියලා කිව්වා. මෙන්න මේවා කොහොම කියපු උදවියගේ දරුවෝ අද ඒ අවස්ථාවේදී මේක වෙනස් කරන්න එන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. වෙනස් විය යුතුයි කියන තැන. හැබැයි අපි ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ආර්ථික අර්බුදයක් ඉදිරියේ අපි ඉන්න වෙලාවක මේ සඳහා කටයුතු කිරීමේ වගකීමක් අපිට තියෙනවා. එනිසා ඒ වගකීම අපි හරියාකාරව ඉෂ්ට කරන්න ඕනේ. මේ 225ම වග කියන්න ඕන වගේම 198ක් මහජන ඡන්දෙන් අපි පත් වෙලා තියෙන්නේ. මහජන ඡන්දෙන් පත් වූ උදවිය හැටියට අපේ වගකීමක් තියෙනවා. අපිට වරදාන වරප්‍රසාද විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කෑම විතරක් නෙවෙයි, මේ සඳහා ජනතාවට වග කියන්න අපිට අයිතියක් තියෙනවා. ඒ අයිති හරියාකාරව ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තියෙනවා. ඒ නිසා දෑත දිදුකු කරලා මගේ මාතෘභූමිය ශ්‍රී ලංකා මාතෘභූමිය ගැන හිතමු. අපිට මේ මාතෘභූමිය තිබ්බොත් විතරයි අපිට මේ කාර්යභාරය කරන්න පුළුවන් වෙන්නේ. මේක බිඳලා වෙන් කරලා කොන් කරලා ඈත් කරලා පිටිපස්සෙන් අතක් තියාගෙන ඉන්නවා අපි අල්ලා ගන්න, අපේ මාතෘභූමිය අල්ලා ගන්න. අපි ඇයි යටත් වෙසියෝ යටත් විජිතවාදීව වෙනවද කියනක අපි නැවත හිතන්න ඕනේ. සොලින්ගෙන් පරංගින්ගෙන් ලන්දේසින්ගෙන් මේරට සුද්දංගෙන් මේ රට ආක්‍රමණය කරනකොට අපි පාවාදීන් විතරයි අපේ ඉතිහාසයට කටයුතු කරලා තිබුණේ. ඒ පාවාදීම ගියා කතා කරනවා නම් එහෙම 1918 කැරැල්ලේදී 1815 1818 කැරැල්ලේදී ගත්ත ඌව වෙල්ලස්ස කැරැල්ලේදී කැප්පෙටිපොළ නිලමෙතුමා එදා වලපනේ හරහා දිවන වෙලාවේදී කතානායකතුමනි මට විනාඩි දෙකක් දෙන්න. නමුත් ඒ වෙලාවේදී බූටාවේ රටේ රාළගේ ඔහුගේ අයියාගේ පුතා තමයි පගෝදි වලට ඩොලර් වලට පාවා දීලා මේ රට පාවා දුන්නේ. මේ පාවා දීමක් නෙවෙයිද මේ සිද්ධ වෙන්න යන්නේ. ඒ නිසා හොඳින් නැනසෙන් පාවිච්චි කරලා බලන්න. අපි ඉදිරියේ ආර්ථික අර්බුදයක් තියෙනවා. අපි ඉදිරියේ විශාල ආර්ථික හේනියක් තියෙනවා. මේක අපේ රටේ විතරක් නෙවෙයි දිලුඳුකමෙන් නැගිටින ජීවත් වෙන රටක ණයබරක් තියෙන රටක අපිට මේ ආර්ථික අවබෝධය ආර්ථික අවපාතය තියෙනවා. එතනින් නැගිටින්න ඕනේ. ඒ නැගිටින්න ඕනේ වගේම ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මුදල් ඇමතිතුමා අද ඒ සඳහා කතා කරන්න ගිහිල්ලා තියෙනවා. IMF එක්ක ඒ සඳහා ක්‍රියාත්මක කරලා කතා කරගෙන ඒ ප්‍රතිඵලය ආවට පස්සේ රටේ වැඩසටහන් ඉදිරියට ගෙන ක්‍රියාත්මක කරන වැඩසටහන් ඉදිරිපත් කරලා ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. අපිට සැලැස්මක් ඕනේ. අපි සැලැස්ම හදමු. සැලැස්ම ක්‍රියාත්මක කරගෙන යමු. හර්ෂ අපේ හිටපු ආර්ථික විශේෂඥ එතුමා දන්නවා මේ කාරණේ කොයි ආකාරයද යන්නේ කියන එක. ඒ වගේම මෙතුමා දන්නවා අපි කොයි ආකාරයට ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක. ඒ නිසා සහයෝගයෙන් සමගියෙන් මේ කාරණේ ගෙනෙන්න මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක ජනතාවගේ නාමෙන් අපි ඒ සඳහා කටයුතු කරන්න අපි අදිටන් කරගනිමු කියන ප්‍රකාශය කරමින් මියගිය 300කට ආසන්න ඒ සහරාන් සිද්ධියෙන් මියගිය හා ඔත්පල වෙලා ඉන්න අයගේ නාමෙන් අපි මේ පාර්ලිමේන්තුවේදී එක්සත්ව එක්සිත්ව මේ මාතෘභූමිය ගොඩනැගීම සඳහා කටයුතු කරන්න අවංකව ක්‍රියාත්මක කරගෙන යමු. ඒ සඳහා ක්‍රියාත්මක කරනකොට අවසාන වශයෙන් මම කියන්න ඕනේ, අපි මහජන ඡන්දයෙන් මෙතෙන්ට ඇවිල්ලා හොරගම් කරලා වංචා කරලා පගා ගාලා එහෙම නැත්තම් අතේ ලේතවරගෙන දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි. එනිසා විගණන වාර්තා එනවා නම් පළමුවෙන් පටන් ගන්න, ඒ විගණන වාර්තා ගන්න, ඒවත් තුළ රටට එලි කරන්න අපි සූදානම් වෙනවා. නිවැරදි තීන්දුව ගමු. කතානායකතුමනි, ඔබතුමා ඒ තීන්දුවට එන්න. ඒ තීන්දුවේ පක්ෂ විපක්ෂත් එක්ක යෝජනා එකතු කරලා රටට හරි දේ කියන්න සූදානම් වෙමු කියන පණිවිඩය ලබා දෙනවා. ඔබට බොහොම ස්තුතියි.
ලක්ෂන් කිරියල්ල මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම අපේ ප්‍රසන්න මැතිතුමත් නෑ ප්‍රමුඛන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැත්තුවා. ඒ පවත්වපු වෙලාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ මහත්මයෙක් වෙනේ හිටියා, ශනිල් කුරුරත්ත කියලා. එතුමා ගත්තේ මේ ප්‍රසන්න රන්තුංග මැතිතුමා ගත්ත ලයින් එකමයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහත්මයා ඇවිල්ලා කිව්වා 300 බේරගන්න එක්කෙනෙක් බැරුවා කියලා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම සදාචාර සම්පන්න නැහැ. මොකද මහේස්ත්‍රාත් අධිකරණේ මේක මිනී මැරුවක් කියලා තීන්දුව කෙරුවොත් එතකොට නීතිපති දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? නීතිපති දෙපාර්තමේන්තුවේ එන තිබ්බ ප්‍රමාද වෙලා මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වෙලා මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පස්සේ තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ එන්න තිබ්බේ. නමුත් පළවෙනි දාසේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා කියනවා ආණ්ඩුවේ මතය එක්කෙනෙක් 300ක් බේරගන්න එක්කෙනෙක් මැරුවා කියලා. මහේස්ත්‍රාත් කිව්වොත් මේක මිනි මැරුවක් කියලා, එතකොට මොකද නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ? ඉතින් මේක මේ ප්‍රශ්නේ ගැන මම හිතන්නේ ඉතාමත් සදාචාර සම්බන්ධ නැහැ. මොකද නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ ඇත්ත හොයන්න, ආණ්ඩුවේ මතය ගෙදියන්න නෙවෙයි කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. දැන් කතානායකතුමනි, ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායක හැටියට ඔබතුමා හැමතිස්සෙම පෙන්වන්න හදන්නේ මේ රටේ ප්‍රශ්න ඇති උනේ මේ පාර්ලිමේන්තුව නිසා කියලා. තමල්ල මෙතුමා පාර්ලිමේන්තුව නිසාද? නෑ, මේ ප්‍රශ්න ඇති උනේ විධායකය. විධායකය හිතුවක්කාර තීරණ ගත්ත නිසා. අපි ජනාධිපතිතුමා පිළිගත්තනේ, එතුමා යම් යම් තීරණ ගත්තා. හිතුවක්කාර තීරණ ඒව අපෙන් ඇහුවේනේ. ඉතින් ඔබතුමා හැමතිස්සෙම හදන්නේ පාර්ලිමේන්තුව විසඳුමක් දුන්නේ නැහැ. ඔබතුමා උත්සාහ කරන්නේ මේ ජනාධිපතිතුමා නිදොස් කොට නිදාස් කරන්න. ඒක බෑ. ජනාධිපතිතුමා නිදොස් කොට නිදාස් කරන්න බෑ. තමල්ල මෙතුමනි, මොකද මේ ප්‍රශ්නේ ඇති උනේ අපි නිසාද? අපි නිසාද නෑ. ඉතින් මම ඔබතුමාට කියන්නේ දැන් බලන්න, 20 හැදුවේ පාර්ලිමේන්තුවෙන් පිට. පාර්ලිමේන්තුවෙන් පිට හදලා ජබල් නැවැත්තුමනි පාර්ලිමේන්තුවට ගෙනාව. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ වැදගත් පටතක් ගේනකොට අපේ යහපාලන රජේ මේ අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාව පත් කෙරුවා. වගන්තිය අධ්‍යයනය කරන්න. වගන්තිය ඔබතුමා මොකද කරුවේ? ආංශික අධීක්ෂණ කාරක සභාවට දාන්න නැතුව 20 ගණනක් පාර්ලිමේන්තුවට ගෙලින්න. දැන් ඔබතුමා ආද 20 රිවර්ස් කරන්න. ඔබතුමා දැන් 20 රිවර්ස් කරන්න හදන්නේ. එදා ඒක ආංශික අධීක්ෂණ කාරක සභාවට දාලා වගන්තිය අධ්‍යයනය කළා. අපිත් අදහස් ආගෙන ඒක කෙරුවා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. දැන් ඔබතුමා මේක බලහත්කාරයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවට හරි නේද පාර්ලිමේන්තුවට දාලා දැන් ඔබතුමා කියනවා මේක දැන් රිවර්ස් කරන්න ඕන කියලා. 20. ඉතින් මේ වගේ වැරදි තීරණ. ඒ වගේම අපේ විපක්ෂ නායකතුමා කිව්වා මාර්ග සිතියේ බග්ගට දැන් අලුත් මාරාජ්‍යය තමයි IMF එකත් එක්ක මුල් අර මුදුලත් එක්ක පළවෙනි රටේ අසාර්ථකයි හිතාරින්ද මොන වෙයිද දන්නේ නමුත් පළවෙනි රටේ ඒතරම් සාර්ථක නැහැ සාර්ථක නොවුනොත් අවුරුද්දක් ඉතර යනවා අපිට ආධාර ගන්න ඉතින් මේව තමයි අපි පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන මමත් යෝජනා කරනවා අපි මේ අතර වෙනකයි ඉන්නේ නැතුව ඊට කලින් අපි මුදල් ලැබෙත්තුමා ලංකාවට ආවින් පස්සේ අපි පාර්ලිමේන්තුවේ ගැදවලා තවල් ලැබෙත්තුමා ඔබතුමා තමයි දැගින්නේ මෙතන පාර්ලිමේන්තුවේ ගැදවලා අපි ඒක සාකච්ඡා කරමු මොකද අපිට ආණ්ඩුවේ අවශ්‍යතාවය එකක් රටේ අවශ්‍යතාවය එකක් අතට ඇතුමා ඒක තේරුම් ගන්න ඕන ආණ්ඩුවේ අවශ්‍යතාවය මේ කොහොම හරි ගැට ගහගෙන යන්න නමුත් රටේ අවශ්‍යතාවය ඒක නෙමෙයි මේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රජයේ ඔබතුමාලට ආණ්ඩුව බාර දෙනකොට අපි 7.9 බිලියන් දුන්නා මිලියන 7900ක් මිලියන 7900ක් ඩොලර් 7.9 බිලියන් අද ඒක බිඳුවට බැස්සලා බලන්න මේ රටේ හැම ආණ්ඩුවක්ම මොන මොන ප්‍රශ්න තිබ්බත් මේක ඇදගෙන ගියා ඉතින් අත්ත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා කතානායකතුමනි අපි පාර්ලිමේන්තුවේ බලය ගබු ඔබතුමා ජනාධිපතිතුමාට කියන්න එක පුද්ගලයාගේ තීරණයට වඩා මේ 225 බෞතරේ තීන්දුව වැදගත් ගරු ජමල් ලැබෙත්තුමනි මෙතන 225 බෞතරේ තීන්දුව තමයි වැදගත් එක පුද්ගලයාගේ තීන්දුව නිසා අනිත් එක ජමල් ලැබෙත්තුමනි ඔබතුමා පසුගිය මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඔබතුමා නාම යොදලා දුන්නනේ නෑ නෑ ම ගරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේක පොඩ්ඩක් අහගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා වෙලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා පුවත්පත් සාකච්ඡාවක් ඒක මගේ ෆෝන් එකේ තියෙනවා මගේ ෆෝන් එකේ ඒක තියෙනවා එතුමාගේ ඇහුවා ඔබතුමා මේ නැහැ කියවන්නේ කොහොමද කියලා එතුමාට උත්තර දෙන්න බැරි වුණා ගරු කතාදාගේ තිබුණේ මම ඒක අහගෙන හිටියා මොකද ජනාධිපති අපි කියා වෙලා පළවෙනි වෝට්පස් සාකච්ඡාව එතුමාට උත්තර දෙන්න බැරි වුණා එතුමා විනාඩියක් ගියන්නේ විදලා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා දිහා බැලුවා මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්තරයක් දුන්නා ඇත්ත වශයෙන්ම ඒ වගේ දෙයක් බටහිර රටක උඩාරක් ඡන්දේ පරාදයි නමුත් අපේ මාධ්‍ය මොකද්ද කිරුවේ ඒ කතාව සැරයක් දෙකක් වෙන්නලා වැහුවා නොහැකියාව තියෙන පුද්ගලයෙක් මේ රටට ගෙඩාවේ සභාර ජනමාධ්‍ය එක වැහුවා එතුමාගේ නොහැකියාව වැහුවා ඉතින් ජනමාධ්‍යත් මේ කටයුත්තට සම්මාදම් වෙලා තියෙනවා දැන් ඔබතුමා ඊයේ පක්ෂදාගේ රැස්වීමේ කිව්වා අලුත් ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් හදලා තියෙනවා කියලා ඒක අද අපිට දෙනවද කරු කතාදාගේතුමනි අද පක්ෂනායකයන් ඇසීමේදී ඒක දෙනවද
නෑ ව්‍යවස්ථාවක් නෙමෙයි බිල් එකක් තියෙනවා
ඔව් බිල් එකක් ඒක දෙනවද
ඒක ලැබුණොත් මං එවන්න
නෑ ඒක තමයි බලන්න ඒකත් හැදුවේ පාර්ලිමේන්තුවේ නෙවෙයිනේ ඇයි මේ පස්සේ දොරේ වැඩ කරන්නේ මෙතර දෙපැත්තේදී අවුරුදු 25 හිටපු മന്ത്രിවරු ඉන්නවා ඒ සියලු දෙනා ඉඳද්දි ජනාධිපතිතුමාට පෞද්ගලික නඩු කතා කරපොඩි දීතික මහත්තුරුන්ට කියලා ව්‍යවස්ථාවක් හදනවා ඇයි අලිසබ්බරි කිව්වනේ මම නඩු 35ක් කතා කරුවා කියලා ඉතින් මේව හරිද අපි දන්න තරමට මේ රටේ ව්‍යවස්ථාව සෑමදාම හැදුවේ මේ පාර්ලිමේන්තුවේ දැන් ඔබතුමා කියනවා අලුත් ව්‍යවස්ථාවක් මටත් ගේන්න ආණ්ඩුව සැලසුම් කරනවා කියලා දැන් ඒකත් රිවර්ස් කරයි දැන් අවුරුද්දක් කරගොඩ ඔබතුමාලා 20 ගෙනාවා දැන් 20 වෙනස් කරන්න හදනවා හැබැයි තව ආණ්ඩුවේ බහුතරය පාවිච්චි කළ 19 බලාත්මක කරනවා නම් ජනාධිපතිතුමාගේ බලතල 99% කින් අඩු කරන්න ඕන කියලා මම මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවට මම යෝජනා කරනවා ඉතින් අත්ත වශයෙන්ම දැන් මේ රට පුරා උද්ඝෝෂණ තියෙනවා කවුද මේ උද්ඝෝෂණවල ඉන්නේ ඔබතුමාලට ඡන්දෙ දුන්නා 95%ක් බලන්න නළුලිලියෝ නළුලිලියෝ ඔක්කොම ආණ්ඩුවට කඩේ ගියාය. ආණ්ඩුවට කඩේ ගියාය තමයි ඇවිල්ලා පාපෝච්චාරණය කරන්නේ. අපිත් රැවටුණා. ආ සභාව ඇදිනවා. අපේ කට්ටිය එතනට වැඩිය. මොකද අපිට රුදාවක් නැහැ. අපි ඡන්දෙ දුන්නේ නැහැ. අපි ඡන්දෙ දුන්නේ නැහැ. අපේ කට්ටියත් දුන්නේ නැහැ. මේ දුන්නේ නැහැ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අති බෞතරයක්. දැන් රබුක්කර සිද්ධියේ අර වෙඩි කාපු දරුවා එතන හිටියේ නැහැනේ. ඒ අය ගෙදර ගාව හිටියේ. ඊයේ බබ දැක්ක රූපවාහිනියේ එයත් එක්කම හිටපු කෙනෙක් කියනවා මගේ ගාව හිටගෙන හිටියේ. කිසිම හේතුවක් නැතුව වැඩි තිබ්බ කියන. ඉතින් අන්තිමටියා මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යම මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුවේ බලය ගන්න. මේ වගේ අවස්ථාවක් ඉන්නේ නැහැ පාර්ලිමේන්තුවේ බලය ගන්න චපල් ලැබෙතුමනි. පාර්ලිමේන්තුවේ බලය ගන්න. 19 බලත් කරනවා නම් ජනාධිපතිතුමාගේ බලතල අපි කියනවා 19ට වඩා 99%කින් ජනාධිපතිතුමාගේ බලතල අඩු කරන්න ඕන. අන්න ඒ නිසා මම ඔබතුමාට කියනවා දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයට කියනවා ගරු කතරයක් ඇතිකොටි. මෙවෙන් ඩොලර් සම්බු විරෝද? මෙවෙන් ඩොලර් සම්බු විරෝද චබල් ලැබෙතුමා? මතිතුමා? මෙවෙන් ඩොලර් සම්බු වෙන්නේ ඩොලර් සම්බු වෙන වැඩි පිළිලක් නෝඩ. We must find a way to get foreign exchange. We have 7.9 billion in the coffers when we handed over power. Now it has virtually come to zero. දේශපාලන ස්ථාවරත්වයක් ජාත්‍යන්තර ණයදෙල් සංවිධාන බලාපොරොත්තු වෙනවා. ඒ දේශපාලන ස්ථාවරත්වය දැන් දෙන්න බෑ ආණ්ඩුවට. කට්ටියක් කියනවා අගමැතු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න. කට්ටියක් කියනවා ගෝඨා ඉන්න. මෙහෙම ආණ්ඩුවක් කරන්න පුළුවන්ද කතරගම තුමනි? අපේ රට අගාධයට ඇදගෙන යන්න එපා. අවසන් තීන්දුවක් ගන්න. ආණ්ඩුව පවත්වාගෙන යනවද? එහෙම නැත්නම් මහා මැතිවරණයක් පවත්වලා මටනම් පේන විදියට තමයි මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මැතිවරණයකින් තමයි අපිට විසඳුමක් එන්නේ. අලුත් ආණ්ඩුවක් ආණ්ඩුවකට පුළුවන් ජාත්‍යන්තර රටක් ගන්දුර කරන්න. මේ ආණ්ඩුවට බෑ. ඒක තමයි ඇත්ත. අන්න ඒ නිසා මේ අවස්ථාවේදී අලුත් මැතිවරණයක් තුලින් අලුත් ජනමතයක් තුලින් තමයි අපේ රට රැක ගන්න පුළුවන් කියන වචනය ඔබතුමා ඉදිරියේ අපමින් මගේ වචසල්පය අවසන් කරනවා.
දිවා ආහාරය සඳහා ඔව්
කතාව අවසන් වෙනකන් හිටියේ මෙතුමාට බාධා නොකර මෙතුමා ප්‍රකාශ කරා මම කිව්වයි කියලා එක්කෙනෙක් මරලා 300ක් බේරගත්තයි කියලා. මම එහෙම ප්‍රකාශයක් කරේ නැහැ. මම කිව්වේ යම් හේකින් බෞසරේ ගිනි අරගෙන 300ක් මැරුණා නම් පොලිසිය මෙතන ඉඳගෙන මොකද නිහඬ වෙහිටි කියලා ওই චෝදනාව අනික් අතට පොලිසියට එනවා කියන කාරණාව කිව්වේ. මට මතකයි ගෝඨා සරත් ෆොන්සේකා මැතිතුමා මීට ඉස්සෙල්ලා ප්‍රකාශයක් කරා සහරාංග කේස් සම්බන්ධව ඒ ගැටළු මේකෙදි කිව්වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලේකම්වරයා හිටියා නම් මේ 300 බේරිලා 6 දෙනෙක් මැරෙනවයි කියලා. එතුමා කියපු කතාව මම මේ මතක් කරේ ඔබතුමාලගේ අවධානයට ගන්න. මොකද කොහොමද ඒ 6 දෙනා මැරුණා? හැබැයි ඊට ඉස්සෙල්ලා මැරුණා නම් අර මේ 300 ගාන බේරෙනවයි කියන එක තමයි එතුමා කිව්වේ. මම කිව්වේ බෞසරේ පිපුරුණා නම් 300 දෙනෙක් බැර විතර මැරෙනවා හිටපු ඔක්කොම. එහෙම වුණා නම් ආයේ පොලිසිය මොකද කරේ කියන කාරණා විතරයි අමතුමනි.
දිවා
දැන් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ පෙනී හිටියා මෛත්‍රත් පරීක්ෂණයේදී. මෛත්‍රත් පරීක්ෂණයේදී කියල්තියේදී ඔබතුමා කියපු කතාව. බැරි වෙලාවක්වත් මේක මිනී මැරුමක් කියලා තීරණය කෙරුවොත්. එතකොට නීතිපතිතුමා කාටද පෙනී හිටින්නේ? එතකොට නීතිපතිතුමාට පුළුවන්ද ඒ මැරිච්ච පුද්ගලයා නෑ
මම උපදේශ දුන්නා මේ අමාත්‍යංශ බාරගත්ත එකම මම බාරගත්ත එක මම කියපු දෙයක් තමයි අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාට හැම තිස්සෙම කටයුතු කරද්දී නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන උපදෙස් ලබාගෙන කටයුතු කරන්න කියන එක. මොකද රජයේ වෙනුවෙන් පෙනී සිටින්න තියෙන නීතිපති දෙපාර්තමේන්තුව රජයේ නිලධාරියෙකුට සම්බන්ධව ගැටලුවක් වුණොත් ඔබතුමාලට ආරක්ෂාව දෙන්නේ මේ පොලිසිය. මේ පොලිස් නිලධාරීන් පැය 14 15 16 එක දිගට වැඩ කරනවා. මේ මිනිස්සුත් මිනිස්සුයෝ. ඒ අය පීඩාවෙන් පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ අයටත් රැකවරණයක් ලැබිය යුතුයි කියන ස්ථාවරේ මම ඉන්නවා කරු කතානායකතුමා.
දිවා ආහාර සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු දවල් 1:30 වෙනතුරු නතර කරනු ලැබේ.